මේක ප්‍රශ්නයක්. පාසල් වයසේ සිටින අපට ලොව කැමැතිසේ පවතින දේවල් නැති බව වැටහීම නිසා බොහෝ විට අධ්‍යාපනයේ ලැබීමටද එපා වී තිබෙනවා. මේකට පිළියම කුමක්ද කියලා අහනම් මේ බොහොම හොඳයි, මේ දරුවන් විශේෂයෙන් දැනගන්න ඕනේ. මේ කාරණේ හොඳට තේරුම් ගත යුතු දෙයක්. අපි මෙච්චර කල් උනන්දු වෙන්න පුරුදු වෙලා තියෙන්නේ වටිනා දෙයක් තියෙනවා. ඒ වටිනා දේ ලබා ගන්න මහා තරගයකට බහැලා පොරකාල් හරි යන්න ඕනේ කියන අදහසක්. අපි අරන් තියෙන ක්‍රමේ ඒකයි. එන අනික් කෙනා දෙවෙනි කරලා කොහොම හරි මම ජය ගන්න ඕනේ කියන තරගකාරී අදහසක් එනවා. ඒ විදිහට ඉගෙනීමක් ගත්තොත් අද බොහෝ කොට තරගකාරී ඉගෙනීමක ස්වභාවයත් ඒකයි. එතන තරගකාරී ඉගෙනීමේ ස්වභාවයයි අපි විසින් ජීවත් වීමට කටයුතු කළ ස්වභාවයයි දෙකක්. මේ තරගකාරී ස්වභාවයකදී අපි නොදැනුවත්වම අපේ හිතට ඇතිවෙනවා එක්තරා දුෂ්චිතතාවයක්. අනිකා දෙවෙනි කරලා මම පළවෙනි තැන ගන්න ඕනේ කියන අදහසක් එනවා. අත්තුක්කංසන පරවම්බන කියලා වචනයක් අපි ඔබට කියනවා. තමා උසස් කොට දකිනවා, අනික් කෙනා පහත් කොට දකිනවා. ඔබ નિરાයාසයෙන් පුරුදු වෙනවා මේ තරංකාරීත්වයේ වැස්සහම. මම කොහොම හරි පළවෙනි වෙන්න ඕනේ. අනික් කෙනා දෙවෙනි කරන්න ඕනේ. මෙන්න මෙහෙම අදහසක් එනවා. එහෙම එන්න හේතුව මොකද? මොන දෙයක් හරි ලෝකේ කෙනෙකුට පළවෙනි වුණොත් ඒක වටිනාකමින් අග්‍රවිච්ච ලෝකේ පැවැත්මට අයිති දෙයක් නම් ඒ දෙයට ලෝක සත්‍යය පොර කනවා. ඒවා සීමා සහිත වුණාම මහා පොරයක් තරගයකට බහින්න සිද්ධ වෙනවා. තැනක් ගන්න පළවෙනි තැන ගන්න. එතකොට අනිකා දෙවෙනි කරන්න ඕනේ, මම පළවෙනි වෙන්න ඕනේ කියලා. එහෙම අදහසක් එනවා. අනිකාට පරාජය මට ජය. මෙන්න මෙහෙම අදහසක් ආවොත් ඒක දූෂ්‍ය අදහසක්. ධර්මයේ තුල තියෙන ස්වභාවයක් තියෙනවා. ධර්මයේ ලබන ජය ගන්න කිසිම කෙනෙකුට තරඟ කරන්න දෙයක් නැහැ. ධර්මයේ ලබන්නා වූ සත්‍ය ඕන තරම් ඉඩ තියෙනවා. ඒක එක්කෙනෙකුට ගත්තහම අනික් කෙනාට හිඟපාඩු වෙනවා කියලා එහෙම එකක් නැහැ. අපි තරඟකාරී ලෝකේ යම් කිසි දෙයකට බැස්සොත් රැකී රක්ෂා, ඨානාන්තර, ඒ වගේම ඉගෙන ගන්න පන්තියේ පළවෙනියා, දෙවෙනියා, ඒවා එකයි දෙකයි බොහොම ටිකයි තියෙන්නේ. එහෙම නැත්නම් විශේෂ තානාන්තරයක් තියෙනවා, ඒවා බොහොම සීමා සහිත ගණනයි තියෙන්නේ. තානාන්තර 10ක් තියෙනවා නම් ඊළඟ ලක්ෂයක් ඉන්නවා. ඒ ලක්ෂය පොර කරනවා මේ 10න් එක එක වෙන්න. එතන අපි කොයිතරම් 1000කටපත් වෙනවද? ඒ 1000ත් එක්කලා අපිට එනවා අදහසක්. අර ලක්ෂය අනික ඔක්කොම පරාජය කරලා මම යන්න ඕනේ පළවෙනි තැන ගන්න. මෙන්න මේ අදහස આવොත් ඒක දූෂ්‍ය මානසිකත්වයක් වෙනවා. එහෙම වුණොත් ඒ ඉගෙනීම ආදී කරගන්න බාධකයක්. දැනීමට බාධකයක් වෙනවා. එතන අපි දැනගත යුතු දෙයක් තියෙනවා. එහෙනම් අපි මෙච්චර කල් උත්සාහ කරලා තියෙන, වීරිය කරලා තියෙන්නේ අවශ්‍යතාවය නිසා නෙමෙයි. කොහොම හරි පළවෙනි තැන ගන්න ජයග්‍රාහී දයක් තියෙනවා කියන තැන පීඩලා. ලෝකයේ වටිනා තත්ත්වයට ආලාන්ත්‍රයක් යමක් තියෙනවා. ඒක මම ගන්න ඕනේ. මෙන්න මේ කියන්නා වූ පුතඥ අදහසක් කියන්නේ මේකයි. ඊ අදහතින් ලෝකේ තැනක් ගන්න හදනවා. ඒ තැනක් ගන්න බලාපොරොත්තුෙන් තරඟයට බහිනවා. මෙන්න මෙහෙම තරඟකාරී ජීවිතයක් ගත කරනකොට ඒ තරඟයෙන් පරාජයකුයි එන්නේ. ඒකට හේතුවක් තියෙනවා. යම් කිසි හිතක් දූෂ්‍ය වුණොත් ඒ දූෂ්‍ය හිතර දැනීම ඉගෙනීම යථාර්ථය ඇතුල් කරගන්න බැරුව යනවා. ඉගෙනීමක් නමුත් ගණ්ඩ හැදුවොත් අපි කොච්චර උත්සාහ කළත් ඉගෙනීම හඳන්නේ නැහැ. එතකොට ඒකේ දුක වැඩි වෙනවා. අසහනියත් වැඩි වෙනවා. අපි යමක් ඉගෙන ගත යුත්තේ දැනගත යුත්තේ ඒකේ වටිනාකමක් ගන්න මිසක් ඒක තරංකාරී වෙලා පළවෙනි වෙන්න නෙමෙයි කියන තැන ඉන්න ඕනේ. අපි දැනුවත් වෙන්න ඕන ලෝකේ ජීවත් වෙන්න. යමක් ඉගෙන ගන්න ඕන හොඳින් ඉන්න පළවෙනියා වෙන්නම නෙමෙයි. එහෙම වුණොත් අපි තරංකයට වැහලා දූෂ්‍ය වෙනවා. මොකද හේතුව ලක්ෂයක් ළමයි ඉගෙන ගන්නවා නම් ගුරුවරු ලක්ෂයක් හැදින්න බෑ. වෛද්‍යවරු ලක්ෂයක් හැදින්න බෑ. ඒ අය බොහොම ටික දෙනයි ඉන්නේ. එහෙනම් අපේ තියෙන යම් යම් වත්කම් අපේ හැකියාවන් අනුව අපිට සුදුසු තැනක් ලැබෙයි. හැබැයි ඒකෙදි 1000ටපත් නොවී ගියොත් තමයි සුදුසු තැන හම්බ වෙන්නේ. අපි 1000ටපත් වෙලා අනික දෙවෙනි කරලා මම පළවෙනි වෙනවා කියලා අදහස ගත්තොත් එතන දූෂ්‍යතාවයක් නැගිනවා. මෙන්න මේ දූෂ්‍යතාවයේ නීවරණයක් වෙනවා. එතන අපි උත්සාහ කරන මට්ටමට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මේක ඉගෙනීමට බාධාවා. ඒ නිසා දැන් මෙතන මේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ පොඩි අධෛර්ය වීමක් යථාර්ථයේ දකින්නකොට. ඒ කියන්නේ ලෝකේ කැමිසියේ පවත්තන්න බෑ කියලා දැක්කට පස්සේ ඒක තේරුම් ගියාට පස්සේ අපි ළඟ එක්තරා අධෛර්ය වීමක් පේනවා. ඒ මොකක් නිසාද? අපි හිතා ඉඳලා තියෙන්නේ එහෙනම් කැමිසියේ පවත්තන්න එකක් ගැන හිතා ඉඳලා තියෙන්නේ. මං යමකට කැමති, ඒක මං ඒකාන්තයෙන් ලබා ගන්නවා කියලා මෙන්න මෙහෙම හැඟීමක ඉන්නවා. ඒක තරංකාරී ලෝකේ පොර නැත්නම් තරංකාරී බඩුව පොර බඩු පොර කාලා ලබා ගන්න ඕන දෙයක්. පුංචි කතාවක් තියෙනවා. එක්තරා තරඟයකදී ජයග්‍රහණය තෝරාගන්න දෙකෙනෙකුට ඕනකමක් තිබුණා. මේ වෙලාවේදී ඥානවන්තයා හොයාගන්න ඒ තරඟයක් මෙහෙම පැවැත්තුවා. අඩි 6 හමාරක් විතර උස වලක් උසට ගැඹුරට තියෙන වලක් කපලා 7-8 දෙනෙකුට ඉන්න පුළුවන් බහින්න පුළුවන් වලක් කපලා මේකට දැම්මා බෝලයා. අර ඉන්න තරංකාරී පිරිසට කියනවා ජයග්‍රහණය දෙන්නේ මෙන්න මේ බෝලේ අරන් ආපු කෙනාට. ඒ බෝලේ වලට දාලා තියෙන්නේ. දැන් අර පිරිස යනවා මහා තරඟයකින් දුවගෙන අර බෝලේ ගන්න. ඔතන ඥානවන්ත එක්කෙනෙක් හිටියා. එයා නම් කිසිම ගාණක් නැහැ. හිනාවි ඉන්නවා. අනිකයි මහා තරගයක් හරියටම වෙලාව දෙනකොට අර තරගයට දුවන් ඉන්න පිරිස වාගේ දුවලා දුවලා ගිහිලා පැන්නා වලට ඔක්කොම එක්කලා. ඊට පස්සේ අර බෝලේ ගන්න ඔක්කොම එක පොර කන්න පටන් ගත්තා. එකෙක් උදුලා ගන්නට අනික වල ඇතුලේ පොර කනවා එහෙ කරගන්න. අන්තිමට අන්තිමට මේ ඔක්කොම එකලා පොර කාලා අන්තිම වෙහෙසටපත් වුණා. අර ඥානවන්ත පුද්ගලයා හිමින් හිරුව හිනහවි යනවා ගණන් ගන්න නැතු. අර වලේ ගැට්ටට එලා බලා ඉන්නවා කට්ටිය කියලා පොර කන හැටි. ඔගේ හිර ශක්තිමත්ම පුද්ගලයා ඉතින් පොර කාලා දැන් හොඳටම ඌටත් වෙහෙසයි. අනික අය ඔක්කොම පැත්ත දාලා අර බෝලේ අරන් බොහොම අමාරුවෙන් නගින්න හදනකොට අර උඩ හිටපු එකනා අර අතේ තියෙන බෝලේ ඔහුගෙන් අරගෙන යන්න ගියා. ගිහිලා පළවෙනි තැන ගත්තා. ඥානවන්තයා තරඟින් දිනුවා. මහන්සි නොවි පොරකන්න කට්ටිය එකිනෙකා කාකොටා ගත්තා. ඔක්කොම විහෙතරපත් වුණා. අපි ඉගෙනීමට ගිහිලත් ඒ වගේ පොරකාලා තරංකාරී තත්ත්වෙන් එක තැනක් ගන්න ගියොත් අනික පරද්දලා අන්න ඒ වගේ තත්ත්වෙලයිපත් වෙන්නේ. අද ඉගෙනීමක් නමුත් ළමින්ට පුරුදු කරලා තියෙන්නේ එහෙම ක්‍රමයකට හුරු කරන්නයි. එතර මනස දූෂ්‍ය වෙනවා. එකිනෙකා කෙරෙහි වෛරයක් හට ගන්නවා. ඊර්ෂ්‍යාවක් හට ගන්නවා. පුළුවන් ළමයි දැක්කහම ඒ ළමයා කෙරෙහි ඊර්ෂ්‍යා කරන්න හැදෙනවා. එහෙම වුණොත් අපිට ඒකේ දූෂ්‍යතාවය අපේ මනසට හොඳ නැහැ. ලපටි මනස බොහොම සුද්ධවන්ත කාලේ ඒ මනස කිලිටුනොත් එහෙම ඒ ජීවිතයේ බලපානවා පාඩුවක් පරාදයක් වෙනවා. ඉතින් අපි දකින්න ඕනේ එක දෙයක්. අපි ඉගෙන ගන්න තරඟ කරලා පළවෙනියා වෙන්න නෙමෙයි. ඉගෙන ගන්න ලෝකේ යමක් හොඳින් තේරුම් අරගෙන අපේ තියෙන දැනීමේ හැකියාවට අනුකූලව සුදුසු දෙයක් කරලා අපි දැහැමින් ජීවිතයක් සාමයෙන් දැහැමින් ජීවිතය ගත කරන්න ක්‍රමයක් හදාගන්නයි. නැතුව තරඟ කරලා පළවෙනියෙක් වෙන්න නෙමෙයි කියන අදහස තියෙන්න ඕනේ. එතකොට මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ ආර්යයන්ගේ අදහස එහෙම වුණාට අනාර්යයන්ගේ තියෙන තරඟ කරන අදහස මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කැමැතිේ පවතින ලෝකයක් නැහැ. ඉතින් අපි කැමැතිේ නේවා ලැබෙන්නේ නැතුවම ඉන්න දුකෙන් අපි පීඩිත වෙනවා. මේ ලෝකේ සාරත්වයක් නැහැ, හරයක් නැති කම මේ ලෝකිය දැනගත්තාම අපි ඉස්සෙල්ලා හිටපු තැනෙන් ලෝකේ වටිනවා කියලා හිතාගෙන නම් අල්ලන්න ක්‍රියාත්මක කළේ ලෝකේ පා වෙනවා. දැන් මෙතන මේ අහන ප්‍රශ්නේ තන්නේ එහෙම එකක්. දැන් මේ ධහම දැක්කහම ඉගෙනීම එපා වෙනවා. දැන් ඒකට හේතුව මොකද්ද? ඉගෙනීමේ පරමාර්ථය අපි අරන් හිටියේ වැරදි ආකල්පේ. මොකද ඉගෙන ගන්නේ තලංගෙන් ජය අරන් කොහොම හරි අර ඊටාම කලාතුරකින් තියෙන පුංචි තනතුරේ පළවෙනියා වෙන්න. අනික මැඩපවත්තලා මම ඉතින් පයින්න ඕන කියන අදහසින්. ඒක වැරදි ආකල්පේ. අපි මේ ආකල්පේ හිටියනම් තමයි ඒකට පහළ වදිනවා හරයක් නැති ලෝකේ මොනවට තරඟ කරනවා කියලා දැක්කහම. ඒ අදහසයි නැති වෙන්නේ. එහෙනම් අපි ඉගෙන ගන්න මොකටද කියලා බලාපුවාම දැනගත යුතු ක්‍රමයක් තියෙනවා. මේ ජීවිතයක් ගත කරනකොට අපි හොඳ නිසා කරන දේවල් සහ අපිට හොඳ වුණා නරක වුණා යුතුයකම් නිසා කරන දේවල් කියලා දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ යථාර්ථයෙන්. මේ ඉගෙනීමේ අදායිරිය දුරු වෙන්න ගත යුතු ප්‍රතික්‍රමයයි මේ පෙන්නලා දෙන්නේ. ඒ කරන්නේ කොහොමද කියන එක දැනගන්න. එතකොට යම්කිසි ආකාරයක කොහොමද මේ ටික කරගන්නේ? යම්කිසි ඉගෙනීමක් කරනකොට අපි දැනගන්න ඕනේ එක දෙයක්. තැනක් ගන්න හෝ පළවෙනියා වෙන්න හෝ කියලා නෙමෙයි අපි ඉගෙන ගන්නේ. අපි සි යම තේරුම් ගන්න ඕනේ යුතුයකමක් ඉටු කරන්න. හොඳින්දම නෙමෙයි කරන්නේ. කළ යුතු දේවල් තියෙනවා. මොනවද කළ යුතු දේවල්? ඒ යුතුයකම් කියන කොටස අපි කැමැති හින්දා කරනවා කියන එකේ නෙමෙයි තියෙන්නේ. ඒවා කළ යුතු දේවල්. අපිට කෙනෙක් උදව්වක් කළා නම් උදව් කරපු කෙනාට උදව් කරන එක අපේ යුතුයකම. දෙමව්පිය අපි හදාගත්තා නම් ඇතිදැරි කළා නම් බැරි වෙන දෙමව්පියන්ට උදව් උපකාර කරන එක සාතු කරන එක අපේ යුතුයකම. ඒක අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා නතර කරන්න බෑ. නෑදෑයේ කාරිය හිතවතේ කාරිය අපිට උදව් කළා නම් උපකාරයක් කළා නම් ඔහුට කෘතෝපකාර කරන එක අපේ යුතුයකම. අපි ඒක කරන්න ඕනේ. ඒක අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා අත්හැරලා පුළුවන් එකක් නෙමෙයි. ඒ බුදුදහමේ එහෙම එකක් නැහැ. ඒ කළ යුතු දෙයක්. ඒ යුතුයකම ඉටු කළා කියලා එතන බැඳෙන්නේ නැහැ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැඳෙන එකක් තියෙනවා නම් ඒකයි නැති කරන්න ඕනේ. නැති කරගත යුතු යන්නේ ටික. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැඳිලා හත් වෙලා දැවෙන වෙලක් තියෙනවා නම් ඒ ටික නැති කරගන්න ඕනේ. ඒක තමයි කළ යුතු ආකාරය. එතකොට ඊටිය සිද්ධ කර ගන්නකොට කොහොමද අපි කරන්න ඕනි? යුතුයකම නිසා ඊටු කරනවා. එන දෙමව්පිය කුඩා කාලේ අපි හැදුවා නම් වැඩුවා නම් අපේ යුතුයකමක් තියෙනවා. අපිට හැකි ඇති හැකි බවට පත් වුණාම කොහොම හරි යම් කිසි විදියකින් අපි ලොකු මහත් වුණාම දෙමව්පිය වයසට යනවා. අර හැකියාව දුර්වල වෙනවා. ඒ කාලේදී අපේ යුතුයකම ඊටු කරන්න නියම කාලේ එනවා අපිට. අපිට උදව්පකාර කරපියකට අපි ඊයට උදව්පකාර කරන්න ඕනේ. අපිට යම් ශාස්ත්‍රයක් ඉගැන්නුවා නම් ජීවත් වෙන මාර්ගයක් හෝ හදලා දුන්නා නම් ඒ කරපු ගුරුවරුන්ට යුතුයකමක් ඉටු කරන්න ඕනේ. අපිට පුළුවන් හැටියට උදව්වක් උපකාරයක් කරන්න ඕනේ, ගරු සත්කාරයක් කරන්න ඕනේ. ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා නතර කරන එකක් නෙමෙයි. කල යුතු දෙයක්. ඒ වගේම බඩිකිනුනහම ආහාරයක් අපි කන්න ඕනේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා ආහාරයක් උපයන්න නැතුව ඉන්න බෑ. එහෙනම් දැහැමින් ආහාරයක් උපයා ගන්න යමක් කර යුතුද? අනිත්‍ය වුණත් දුක්ඛ වුණත් අනාත් වුණත් ආහාරය උපයා ගන්න ක්‍රමී අපිට තියෙන්න ඕනේ. කන් රසපාලා ඉන්න බෑ. ඒ වගේම අන්‍යෝන්‍ය සහයෝගයෙන් අපි ජීවත් වෙන්නේ. එක එක්කෙනාගෙන් ලබන්නා වූ විශාල උදව්වක් අරගෙන ඒ උදව්වට අපිත් උදව්වක් කරනවා. මේ හැම කෙනෙක්ම අපි තනියෙන් තනියෙන් අපි වැඩ කරගෙන ජීවත් වෙනවකට එහෙම ඉන්න බෑ ලෝකේ. අපි ඒක විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. අපිට අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා, අඳින එක. ඇඳු නැතුව අපිට ඉන්න බෑ, ගැලපෙන්නේ නැහැ. ප්‍රධාන කාරණේ හීත උෂ්ණ දුරු කර ගැනීම, විලි වසා ගැනීම, ඒ ආදි වශයෙන් මැසි මදුරු ආදී ඇති කරදර වලින් බේරෙන්න, ඊට පස්සේ සමාජ චාරිත්‍රානුකූලව අඳින්න පළඳින්න, ඒවට අවශ්‍ය කරන ක්‍රමවේදයට අපි ඇඳුමක් ගන්නවා. දැන් අපේ ජීවිත පැවැත්මේ එක්තරා කොටසක් ඇඳුම. දැන් මේ ඇඳුමක් අපි සල්ලි දීලා ගත්තා කිව්වොත් එහෙම අපිට ඇඳුම් කොයින්ද සල්ලි තිබුණාට? එන අපි දැනගන්න මේ ඇඳුම අපිට ආපු හැටි. කී දෙනෙක්ගේ සම්බන්ධයකින්ද මේක ගොඩනැගිලා තියෙන්නේ? මේ ඇඳුම සකස් වෙච්ච හැටි බැලුවොත් අපිට මේ මහපු ඇඳුමක් හරි මහගත්ත ඇඳුමක් හරි යම් කිසි කෙනෙක්ගෙන් හම්බ වුණා නම් ඒක මහන කෙනෙක් ඉන්න ඕනේ. මහලා හදලා දෙන කෙනෙක්. එනම් මහන්න රෙදි තියෙන්න ඕනේ. එමුණුත් ඒක නිෂ්පාදනය කරන පිරිසක් ඉන්න ඕනේ. එතන අපි අද අඳින ඇඳුමට නිෂ්පාදනය කරපු අයත් මහපු අයත් ඔක්කොම උදව්කාරයෝ. අපි අද අඳින ඇඳුමට ඒ අයගේ සම්බන්ධයක් තියෙනවා. ඒ අය නොහිටියා නම් අපිට අද ඇඳුම නැහැ. එතකොට ඒක නිෂ්පාදන අමුද්‍රව්‍ය තියෙනවා. කපු වගාවක් කරනවා. කපු වගා කරන ගොවි පිරිසකුත් ඉන්න ඕනේ. ඒගොල්ලෝ කරන වැඩවලින් අපිට උදව්වක් හම්බ වුණා. ඒ වගේම මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හදන නිෂ්පාදකයෝ ඉන්නවා. ඒ ආදී වශයෙන් අපි ගිහින් බැලුවොත් මේක ඇඳුමක් ඇඳ ගන්න නූල් පොටක් ගන්න සම්බන්ධයට කී දෙනෙක්ගේ සම්බන්ධයක් ආවද? එහෙනම් ඒ අයගෙන් ලබා ගන්නා වූ සම්බන්ධයෙන් අපි අඳිනවා වාගේ අපෙනුත් ඒ අයට යම් යුතුයකමක් ඉටු වෙන්න ඕනේ. ඒ අය තම තමන්ගේ හැකියාවන්ගෙන් තමන්ගේ යුතුයකමක් ලෝකයට ඉටු කළා. ඉටු කරලා ඒ අය තවත් අනික් අයගේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් හදාගත්ත දෙයකින් තමන්ගේ ජීවිතය ගත කරන්නේ. ඒ වගේම අනික් අපි දහස් ගණනක් ලක්ෂ ගණනක්ගේ සම්බන්ධයෙන් කෝටි ගානක සම්බන්ධයෙන් සකස් කරගත්ත දේක සම්බන්ධතාවය නිසා තමයි කන ආහාරයේ ඉන්න තැන දෙරට බෙහෙත ඉන්නට වස්ත්‍රය කියන අවශ්‍ය සිව්පසේ ලබා ගන්න. එහෙනම් අපි ඒක ලබාගෙන අපේ පාඩුවේ ඉන්නවා කිව්වොත් අපි අර ලෝකේ ලක්ෂ ගානකට අපෙන් යුතුවේ යුතුකම ඉටුකලේ නැති වෙනවා. එහෙනම් අපෙන් ඒ අයට ලෝකෙට ඉටු වෙන්න ඕනේ යුතුකම් කොටස ඉටු කරන්න නම් අපි නිකන් කාලේ කා දාලා බෑ. අනිච්ච දුක්ඛ අනත්ත බව ඇත්ත. අපි මේ ලෝකේ ජීවත් වෙනකන් අන්‍යෝන්‍ය සහයෝගයට සහයෝගයක් ඍතුපකාර වශයෙන් තියෙන්න ඕනේ. අපිට කරපු උපකාරයට නැහෙන අපිට කරපු උදව්වට අපි උදව්ව කරන්න ඕනේ. අපිට මේ ලෝකේ ආධාරයක් ලැබුණා නම් අපේ ජීවත් වීමට ඊට අනුකූල වන්නා වූ ඊයටත් අපින් ඉටු වේ යුතු ඉටු කරන්න ඕනේ. එනම් එකිනෙකනා තම තමන්ගේ සේවයක් කරලා ලෝකයට කොටස තමන්ගෙන් ඉෂ්ටකෙන්න කරලා දුන්නා. එම පිට ලෝකයේ කරන්නා වූ සේවයෙන් තමන්ට කොටසක් ආවා. ගොවියා කුඹුරු වැඩ කරනවා. ඒ වගේම අනික් කෙනා වෙනින් රස්සාවක් කරනවා. එතකොට ගොවියා කුඹුරු වැඩ කරනකොට අනික් කෙනා තව රස්සාවක් කරනවා. ගොවියා කුඹුරු වැඩ කරන නිසා එයාට කෑමට අවශ්‍ය කරන හාල් ටික නිෂ්පාදනය එහෙන් හම්බ වෙනවා. මේක වැත්තකින්. එයාට ඇඳුම අනික් කෙනා කරන්න මේ නිෂ්පාදනය හම්බ වෙනවා. එක්කෙනෙක් රෙදි වීනා, එක්කෙනෙක් ගොවිතැන් කරනවා. ගොවිතැන් කරන එකලාගෙන් හාල් ටික හම්බ වෙනකොට රෙදි වීන එකලාගෙන් ගොවියට රෙදි හම්බ වෙනවා. ගොවියගෙන් හාල් ටික හම්බ වෙනවා රෙදි වීන එකලාට. ඉතින් අන්‍ය වගේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් අපි ගන්න සිව්පසයේටම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. එනිසා අපේ යුතුයකමක් තියෙනවා. අනිච්ච වුණත් දුක්ඛ වුණත් අනාත්ම වුණත් ලෝකේ ජීවත් වෙලා ඉන්න අන්තිම මොහොත වෙනකන් මට කරන උදව්වට මම උදව්වක් කළ යුතුයි. ඒක යුතුයකම. එහෙනම් අපි මේ ලෝකේ කම්මැලි නොවි කළ යුතු යමක් ඇත්නම් මේ ලෝකෙට සිද්ධ කරලා දෙන ලෝක සේවයක් කරන්නේ ඔන්නෝ ණයෙන් බේරෙන්න. නැත්නම් අපි ලෝකෙට ණය වෙනවා. අපි නිකන් ඉඳලා ලෝකෙන් කෑවොත් අපි ලෝකෙට ණයකාරියු. අපි කැමතිසේ ලෝකේ නෑනේ කියලා. ලෝකෙට ණය වෙලා ඉන්න හොඳ නෑ. එහෙනම් මොකද්ද අත්හැරෙන්නේ? ලෝකෙට බැඳිලා තියෙන චන්දරාගය අත්හැරලා අවශ්‍යතාවයට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. චන්දරාගයෙන් බැඳිලා තරංකාරීත්වයේ අත්හරිනවා. මගින් ඉටු විය යුතු සේවයක් ලෝකෙට තියෙනවා. ඒක එක අවස්ථාවක් තමයි මේ ඉගෙන ගන්න අවස්ථාව. ඉගෙන ගන්නේ ලෝකෙට සේවයක් කරන්න. මගේ හැකියාව යමද්ද එක එක්කෙනාගේ එක එක මට්ටමේ හැකියාව තියෙනවා. ඉතින් මගේ හැකියාව මම පුබුදවන්න ඕනේ. ඒ පුබුදවලා ඉගෙනීමෙන් මගේ සේවය මම කරලා දෙන්න ඕනේ. ඒක යුතුයකම. ලෝකෙ තැනක් ගන්න නෙමෙයි මට ඕනේ. උපන්නට යුතුකම ඉඩු කරන්න ඕනේ. උපන් නිසා ලෝකී අන්‍යයක් අයගෙන් මට ලැබෙන ආධාරය. මගේ ජීවිත පැවැත්ම ඒ නිසායි මේ යන්නේ. එහෙනම් ඒ විදිහට යන මගේ ජීවිත පැවැත්මට අනික් අයටත් අන්‍යෝන්‍ය ආධාරයක් මගෙන් ලැබෙන්න ඕනේ. මෙන්න මේ අන්‍යෝන්‍ය සේවයේ දැකලා තමන් අදායිරේ නොවි කටයුතු කරන්න ඕනේ. මෙන්න මේ අදහස තේරුම් ගත්තාම තමන් දැනගන්නවා ඒ ඉගෙනීම කියන එක අත්හැරලා දාන්න බෑ කැමැතිසේ නෑ කියලා. ඒ නිසා එක දියක් වෙනවා. එයි චන්දරාගයෙන් බැඳීමක් නෑ. එහෙනම් මොකද්ද වෙන්නේ? මේ ජීවිතයේ අවසානයේ දක්වා මගෙන් සේවයක් වෙන්න තියෙනවා. මං අකමැති වුණත් මං කැමැතිසේ නැති වුණත් ඒ සේවය සුදුසු පරිදි කෙරෙන්න ඕනේ. නැත්නම් මම ණයකාරීක වෙනා ලෝකේට. අන්නේ ණය ගෙවලා ඕනේ මම නිදහස් වෙන්න. ඒ නිසායි ණය ගෙවෙන ක්‍රමයක් තියෙනවා. මගින් ඉතු වේ යුතු සේවය ඒ ටික ඉටු කරන්න ඕනේ. ළමා වයසේ ඉන්න මගින් මොකද්ද වෙන්න ඕනේ? සේවය කරන්න අවශ්‍ය වන්නා වූ දැනීම පුබුදවා ගන්න ඕනේ. අන්නේ දැනීම පුබුදවා ගන්නයි මම ඉගෙන ගන්නේ. පළවෙනියා වෙන්නවත් අනික පරාජය කරන්නවත් නෙමෙයි. මෙන්න මේ අදහස දරුව ගන්න ඕනේ. එහෙම ගත්තාම තමයි පුළුවන්කම ලැබෙන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විතිකිච්ඡා කියන නීවරණ පහෙන් වෙන් වෙන්න. ඒ නීවරණ පහ තමයි මේ ඉගෙනීමට බාධා පමුණවන්නේ. දැන ගැනීමට මතක හිටින්න ලොකුම බාධාවක් වෙන නීවරණ පහ. අනික පරාජය කළා මම ජය ගන්නවා කියනකොටම ද්වේෂ සහගත ව්‍යාපාද නීවරණේ තමන් වහ ගන්නවා. ඒතර කොච්චර මහන්සි වුණත් ඒ දැනීම පිහිටන්නේ මහන්සිය විතරයි. එහෙම හිට හම්බෙන්නේ පරාජය. මගෙන් ඉටිවිය යුතු සේවයට මගේ දැනීම පුබුදවනවා. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත කියලා පැරණි කතාවක් තියෙනවා. ඒ වගේ අපේ දැනීම එක එක මට්ටවලින් එක එක දෙයට සමත් වෙලා තියෙන්නේ. සියල්ලෝ හැම දෙයකටම සමාන නැහැ. එදා මගෙන් යම්කිසි ලෝකයේ සේවයක් විය යුතු පැත්තක් තියෙනවා නම් ඒ පැත්ත මා ළඟ විශේෂ දක්ෂතාවයක් වෙනවා මොනවා හරි. Taman ඒක පුබුදු කරගන්නවා. නරක පැත්තක් නෙමෙයි හොඳ පැත්ත. මෙන්න මේ ක්‍රමයට හිත තියන්න ඕනේ. බුදුදහමට අනුකූලව දරුවෙක් හැදෙනකොට ওই ධික පළමුව තෝරා ගන්නවා. අනික් කාරණේ තමයි අපේ හිත හැම වෙලේම අර කපුට වටපිට බලලා හිටන් අහුවෙන එක කොටලා කනවා වාගේ. කෑදරකමට මේ ලෝකේ කණ්ඩ හොයනෝ ඇතුලේ ඉඳලා. කොහොමද මේ හිත කන්නේ ලෝකේ? ඇහෙන් ආස්වාදයන් කොටනෝ. හිත නැවිදි කපුටා. ශබ්දේ මුල් කරින්නේ ශබ්ද ආස්වාදයට එහෙන් කොටලා ඒක කණ්ඩ හදනෝ. මීරි ශබ්දේ. මනවලන රූප, මනවලන ශබ්ද, මනවලන ගන්ධ, මනවලන රස, මනවලන ස්පර්ශ කියන මෙන්න මේ කාම ගුණ පහ. මේවට හරි ප්‍රියයි, කෑදරයි. හිත කපුටෙක් වාගේ. කපුටත් කෑමට කෑදරයි. ඌ අහු මොලේ බල්ලා ගිහින් පැනපු ගමන් කොටලා කනවා ඔහුගේ ඇත ගතිය. ඒ වගේ මේ කාම හිත ලෝකෙට හරි කෑදරයි. අයිතුකම් අසාධාරණකම් මේ එකක්වත් බලන්නේ නැහැ. අහුවෙච්ච දේ කපුටා වාගේ පැනලා කොටලා කනවා වාගේ. හිත ඔය මනවරණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අයිතුයෙන් අසාධාරණේ හරි කොහොම හරි කමන්නේ නැහැ කණ්ඩ බලනවා. බෞද්ධත්වයේ තේරුම් ගත්ත දරුවෝ මෙන්න මෙතෙන්දී මනස සිහියට ඇති කරගන්න ඕනේ. සතිපට්ඨානෙ කිව්වෙත් ඕකයි. තමන් කරන කියන දේවල් ලෝකෙ දිහා බලනකොට බැලිය යුත්ත වෙන් කරගන්න ඕනේ. බැලීමේ යහපතක් වෙන්නේ යමක්ද? ඒ දේ තේරුම් ගන්න ඒ දේ බලන්න පුරුදු වෙන්න ඕනේ. බැලීමෙන් තමන්ට අවැඩක් අසාධාරණයක් අයහපතක් වෙනවද? ඒ දේ නොබලන්න පුරුදු කරගන්න ඕනේ. යමක් අහපු නිසා තමන්ගේ අවශ්‍ය කරන සමාගයේ පරමාර්ථයෙන් දැනීමක් තියෙනවා නම් ඒ දැනීම පුබුදවා ගන්න යමක් අහන්නම තියෙනවද? ගැළපෙනවද? ඒ දේ අහන්න හුරු වෙන්න ඕනේ. අර කෑදරකමට කපුට අහනවා වාගේ කාම අදහස් කාම හඬ ඒවට කන් දෙන්නේ නැහැ. මනස සිහිය පුරුදු කරන්න ඕනේ ඒවෙන් වෙන් කරන්න. ඒ වගේම නාසයෙන් ගන්ධයන් ගන්නවා. නාහේ වැදගත් දෙයට ප්‍රයෝජන ගන්න ඕනේ. මොකටද? ගඳ ගගහ යන්න හොඳ නැහැ. අනික් අයට ඒක හොඳ නැහැ පිළිකුල්. කිලුට වෙලා ඇඳුම් අඳින්න හොඳ නැහැ. ඉබලවල් නා ගඳ නම් එහෙම හොඳට හොදා ගන්න ඕනේ. ඇඳුම් හොදා ගන්න ඕනේ. පිරිසුදු කර ගන්න ඕනේ. දත් ටික මැද ගන්න ඕනේ. නැත්නම් ඒවා බාහිර අනික් අයට ගැලපෙන්නේ නැහැ, හොඳ නැහැ. එහෙනම් අපි නාහි තියෙන්නේ ඕවා කර ගන්නයි. දකින දකින සුවද හොයලා ඉඹ ඉඹා යන්න නෙමෙයි. තමන්ගෙන් අවලක් නොවන විදිහට යමක් දැනගන්න නාහෙන් ප්‍රයෝජන ගන්න වැදගත්දි. ඔක තේරුම් ගන්න ඕනේ. එහෙම ඉගෙන ගන්න තමන් තමන් ওই විදිහට ඉගෙන ගන්න ක්‍රමයක්. ගුරුවරයා තමා තුල කිව්වේ ඒකයි. මේ ආර්ය ධර්මයේ තුල ගුරුවරයා තමාගේ අභ්‍යන්තරයට ගන්න ඕනේ. ඒ කියන්නේ භෞතික ගුරුවරයා නෙමෙයි මේ කියන්නේ. දහම් ගුරුවරයා කියන්නේ මේ දහම් හොයන හැටි. ඒ වගේම රසයට හරි කෑදරයි දිව. දිව කියන්නේ අපි උපමාවක් වශයෙන්. හිත තමයි කෑදර. දිවේ මාර්ගයෙන් රස හොයනවා. අහුවෙන අහුවෙනේ කටේ දාලා කණ්ඩ පුරුදු වෙලා තියෙන්නේ. යමක් නොගැලපෙනව නම් ඒ දේ නොකා ඉඳ පුරුදු වෙන්න ඕනේ. සමහර ලාට අගුණ දෙයමයි කණ්ඩ හිතෙන්නේ. සමව වේදාහදායන කණ්ඩ තියෙන දේ කෑදරකට තනියෙන් කණ්ඩත් හිතෙනවා. එතන අපි දන්නේම නැහැ අපි දුෂ්ටි වෙලා ආත්මార్థකාමීන් වෙනවා. ඊට පස්සේ කවදා හරි ජීවිතේ හදාගත්තාම අහුවෙන හොදයක් තියෙන තනියෙන් ගිල දමනවා. ඒක වෘද්ධර ගියාම අර ಗುಣධර්ම නැති වෙනවා. බෙදා හදාගෙන කනවා කියන ගති ලක්ෂණ නැති වෙනවා. අර අනික් කෙනත් මං වාගේ නේද කෑමක් තියෙනම් කවුරුත් එක වායේ කණ්ඩ බොණ්ඩ වෙන්නේ කියලා මේ අදහස නැති වෙනවා. සමගිය සමාදානීයට බාධා වෙනවා. මෙන්න මේ ආකාරයෙන් දැනගෙන ඒ සුදුසු විදිහට ඕනේ ආහාරය ගන්නත් හැමිලීම අවධානී යොමු වෙන්න ඕනේ කෑදරකමට ඉඩ දෙන්නේ නැතුව. ඒ වගේම අනික තමයි පහස ලබනකොට ශාරීරියයට ගැළපෙන පහස ගැළපෙන කාලය ගන්න. මේවා හොඳට තේරුම් ගන්න ඕනේ. නමුත් අද වෙනකොට අපි මේ සතිපට්ඨානෙන් තොර නිසා ගත යුත්තේ මොකද්ද, පහකල යුත්තේ නොගත යුත්තේ මොකද්ද කියලා දන්නේ නැති නිසා අපි යෝග සුවිමා කර ගන්නවා හුස්ම වලට. ගණ්ඩ කිව් එකයි පහ කරන්න කියලා බුදුරන් වහන්සේ දේශනා කරපු දේ පැත්තකින් තියලා වෙන එකක් ගන්නවා පහ කරනවා. ආස්වාස කරන්නයි පස්වාස කරන්නයි දෙකක් පෙන්නලා දුන්නා. ඔන්න පස්වාස කරන්නේ අහම තෝරා ගන්න ඕනේ. ඇසකල දිවනාසී ශාරීරිය කියන මේ ඉන්ද්‍රිය පහෙන් අපි ඇසුරට ගත යුතු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තෝරා ගන්න ඕනේ. ඒවා ආස්වාස කරන්න නැත්නම් අර ගන්න ඕනේ. නුගත යුතු හරිය දැන ගන්න ඕනේ. නුගත යුතු පහස ගන්නවා ඒක විනාශය. නුගත යුතු පහස මලාසී දැනින අයින් කරන්න පහ කර දමන්න ඕනේ. එහෙනම් කාම පහස කියලා එකක් තියෙනවා. කාම මිත්‍යාචාර පහස කියලා එකක් තියෙනවා. කාම පහසට ගැළපෙන තරුණ කාලේ ඊට සූසු සම්ප්‍රදායනුකූලවයි ඒකට බහින්නේ. මිත්‍යාචාර පහස ගැළපෙන්නේ නැහැ. ඒ වගේම ඉගෙන ගන්න දරුවන්ට තියෙන්නේ කුමර බඹසර කුමරි බඹසර කියලා ක්‍රම දෙකක් තියෙනවා. ඒක හරි වැදගත්. ඔය කාම පහස කියන ඒ භෞතික වශයෙන් තිබෙනා ලෝකයේ ලිංගේන්ද්‍රිය කාම ප්‍රස්තතියට වහින්නේ නැහැ. එහෙනම් ඒ පහස මොකද්ද? ඉඳ ගන්නකොට ඉඳ ගන්න අමාරු නම් කොට්ටියක් මෙට්ටියක් දාගන්න පහස ගන්නවා. ඒක නැතුව බැරි නිසා. එතන හිටගෙන ඉන්නකොට කැක්කුම නම් අමාරු නම් ඉඳගෙන ඉන්නවා. ඒක පහස. ඒක ගන්න සුදුසු එක. එක ඉරියව්වක ඉන්නකොට ඒ ඉරියව් ඉඳ බෑ නම් ඉරියව් මාරු කරලා ඉඳ ගන්නවා. ඒකත් සුවයි සුව පහසක් ඒකේ තියෙනවා. ඒ දේ පරිහරණය කළ යුතුයි. තහනම් පහසක් තියෙනවා. ඒක පහ කර දැමී ඉදින්න ගත යුතුයි. මෙන්න මේ ක්‍රමයට හුරු කරගන්න ඕනේ ගත යුතු සහ නොගත යුතු දේ තේරුම් අරගෙන. මම මේ කාරණේ කියන්නේ මොකද මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මේ දෙන්නේ. මොකද මේ අහලා තියෙන්නේ? එනමුත් ආදරය පිළිබඳ හැඟීම් නිතර නිතර මතුවෙනවා. මේක වරකා ගන්නේ කොහොමද කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ මේ අහලා තියෙන්නේ. ඒකට උත්තරය මේ දෙන්නේ. එනම් මේ ඇස කන දිව නාසය ශාරීරිය කියන මේ ඉන්ද්‍රියංගෙන් අර කාමයට හේතු වෙන කාම ගුණ කියලා වට කියන්නේ මේ ලෝකේ තියෙන මන වඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා. ඊවෙන් ගත යුතු මනසෙහි සිහියෙන් අලගෙන තමන්ට සුසු ගත යුතු දේ ගන්න ඕනේ. මනසෙහියෙන් නොගත යුතු දේ නොගන්න මනස පුරුදු කරන්න ඕනේ. මේක තමයි සුචරිතයේ ඉගෙනීම. මේක කෙනෙක්ගෙන් අහහ මොකද්ද කරන්න ඕනේ, මොන ශික්ෂාපදයේද රකින්න ඕනේ කිව්වට හරියන්නේ නැහැ. මේ එකක් නැහැනේ ශික්ෂාපද කොහොම පලවන්නද? ඇහි වටපිට බලනවා. බලනකොට ආ ඕක බලන්න එපා, ආනිකත් බලන්න එපා, මේ විදිහට බලන්නත් එපා, අරහෙම බලන්නත් එපා කියලා මම පොත්වල ලියන්න ගියා. පොත් කීයක් බලන්නද, කීයක කිවල්ලාගෙන මේක ඉගෙන ගන්නද? මනසෙන් තේරුම් ගන්න නෑ මේ චක්‍රේ. මෙන්න මේ බඳු දේවල් නොබැලිය යුතුයි. මොකක් නිසාද? මේ අනිෂ්ට අප්‍රිය අරමුණක් නම් මේ අරමුණ ඇසුරු කරන්න ගියොත් මම මේකෙන් දූෂ්‍ය භාවයටපත් වෙනවා. මේක ඉෂ්ටප්‍රිය නමුත් මේකට ගියොත් මිත්‍යාචාර කාමීයට වැටෙනවා. ඒ වගේම කාම දූෂ්‍යතාවයටපත් වෙලා හිටන් දාහිටපත් වෙනවා මේ දේ බලන්න ගියොත්. ඒවා තමයි චක්‍රයේ දැකලා තේරුම් ගන්නවා. මෙන්න නොබැලිය යුතු දේවල්, මෙන්න බැලිය යුතු දේවල්. මෙන්න නොඇසිය යුතු දේවල්, මෙන්න ඇසිය යුතු දේවල්. මෙන්න මේ කාරණේ ওই විදිහට දකින්න ඕනේ. අන්න බුදු දහමින් පිටස්තර ඉගෙනීම බාහිර ඉගෙනීමක් නිසා තමයි අදත් සම්පූර්ණව බාහිර කලපිට ගහලා අපිට අර ලොකු පෙට්ටියක් හැම ගෙවල් වලම ගෙනත් තියා තියෙන්නේ. ඒකට අපි කියනවා රූපවාහිනිය කිය. අද මොකද කරන්නේ? බෞද්ධයින්ගෙන් හාමුදුරුවත් බෞද්ධයවත් පලි නැහැ. සමාජයේ හදන්න විදිහක් නැහැ. මේ බුදු දහම දෙන්නේ නැහැ. නැත්නම් ආගමික වශයෙන් නැගී සිටින්න ඕනේ. අවම මේවා කියන නමුත් කළ යුතු සම්පූර්ණ වහලා තියෙන දෙයක් තියෙනවා. මොකද නොගැලපෙන දේ. මනවලන රූපයි කාම රූපයි දෙක. ඒ මනවලන රූප කිව්වට කාමුක පැත්තේ රූප හුඟක් තියෙනවා. අවුරුදු 60 මිනිසයා අවුරුදු 10 ගෑනු ළමයා දූෂණය කළා කියලා මේ පත්‍රේ හරියට දානවා. 60 මිනිසයාට ඔක පෙන්නන්නේ කවුද? අර රූපවාහිනිය තමයි ඉස්සෙල්ලා පොඩි එකාගේ හැටි පෙන්වා දෙන්නේ. පොඩි එකාගේ හුරතලේ නෙමෙයි පෙන්වන්නේ, පොඩි එකාගේ තිබෙන නොපෙන්නිය යුතු තැන. කවුද වැඩිකාරයා? කරන්න දෙයක් නැහැ. ਉਹ අනුමත කරලා තියෙන විනිශ්චය මණ්ඩල තේජාතියේ වුණා මොනවා කරන්නද? මේවා තමයි ලෝකේ හොඳයි කියලා පෙන්වලා තියෙන්නේ. ඒවා ලෝකේ වැදගත් පැත්තක් හැටියට පෙන්වනවා. අපේ සංස්කෘතියේ හොඳයි කියලා කියනවා. ඉතින් ওই જાති ඒවා නවකතා කිටි කතා හැදුවොත් ඒවා හොඳයි කියලා සම්මත කරලා සම්මාන දෙනවා. හෙළුබැලි රූප පෙන්වලාට පස්සේ ඒවට සම්මාන දෙනවා. යට ඇඳුම අඳින හැටි ගෑනු ළමයා යට ඇඳුම අඳින ටීවී එකේ පෙන්වනවා විකුණන්න, ඇඳුම විකුණන්න. ඉතින් ඔක වරන්න තියෙන්නේ කාටද? හැම ඩී එකක් ගන්නෙම වැඩි හිටියන් දැපම නැහැ කියලා බෝඩ් එකක් ගන්න වෙලා තියෙන්නේ අද. වැඩි හිටියන් ගේපුවාම වැඩි හිටිය හොයන්න විදිහක් නැහැ. වැඩි හිටියන් තමයි බාල වෙලා තියෙන වැඩි බලන්න ගිහිල්ලා. ඉතින් මේවා කියන්න කෙනෙක් නැහැ. වෙළඳ භාණ්ඩ නිසා වෙළඳ භාණ්ඩ හදලා දීලා, ඉතින් වෙළඳ භාණ්ඩ වල ලකුණු හදලා දීලා අන්තිමට කෑ ගහනවා නාකි මිනිස්සු පොඩි වුන් දූෂණය කරනවා කියලා. ඒකට මුල ඔන්න ඔහෙ තැන්. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපි දැනගන්න පුද්ගලිකව හැදෙන්න. නොබැලිය යුතු නොබලන්න ඕනේ, නොඇසිය යුතු නොඇසන්න ඕනේ, මනසේ මනස හුරු කරගන්න ඕනේ. මෙන්න මේ දේ බැලිය යුතුයි, මෙන්න මේ දේ නොබැලිය යුතුයි. විදිහක් නැහැ. ප්‍රවෘත්ති හඬවත් විදිහක් නැහැ. මෙන්න ප්‍රවෘත්ති කියව ගමන් දාන්නේ ගෑනු ළමයි සර ගව උස්සන බලනට වෙලද දැන්නීම ප්‍රවෘත්ති කියන වචනෙත් එක්කම දාන්නේ. ඉතින් ප්‍රවෘත්ති යන්නේ කොහොමද? මෙන්න මේ වගේ தத்துவයක් උදා වෙලා තියෙන්නේ මොනවද කරන්නද? ඔන්න බණ කතාවක් තියෙනවා. අහවල් හාමුදුරුව බණ කියනවා කියලා ටීවී එකේ බණ දාලා ඉවරලා හේවිසි පදේ ගහලා ඉවරලා ඊට පස්සේ දාන්නේ අර වෙළඳ දැන්වීම කර જાති එක. බලහන් ටීවී එක දිහා බලලා ඉන්නොත් දකින්න හැමෙන්නේ වෙන එක. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. මේවට කරන්න දෙයක්වත් නැහැ. ඉතින් අපි දකින්න ඕනේ මොනව හරි වැදගත් විදිහට බැලිය යුත බලන්නත් නොබැලිය යුත මේ මොහොතේ ඇද්දක පියාගින්න හරි අයින් වෙන්නත් වෙන කරලා දෙයක් නැහැ. මෙන්න මේ ආකාරයෙන් මේ ඉන්ද්‍රිය පහ සංවර කරන්න ඕනේ. මේ ඉන්ද්‍රිය පහ හසුරවන්න ඕනේ. මේ හැසිරීම පළවෙනි තැන. මෙන්න මේවා අද හසුරවන්න බැරි විදිහට පරිසරය හදලා මේවට යම් යම් පාලක මණ්ඩල ඉඩ දීලා තියෙන්නේ. පාලක බණ්ඩවල ඉන්න නායකයොත් ඒව අනුමත කරනවා. ඊය ඇති ඒවට කැමති. ඉතින් ඒ නිසා මොකද කියන්නේ? ඒක තමයි කියන්නේ, නායකත්වයේ යම් කිසි දෙයක දූෂ්‍ය වුණොත් පල්ලෙහා ඉන්න ඔක්කොම දූෂ්‍ය වෙනවා කියලා. රජ දූෂ්‍ය වුණොත් ඇමති මණ්ඩල දූෂ්‍ය වෙනවා, මන්ත්‍රී මණ්ඩල දූෂ්‍ය වෙනවා, නිලධාරී මණ්ඩල දූෂ්‍ය වෙනවා, රටවැසි අදූෂ්‍ය වෙනවා. හැදුනත් ඒ වගේ හැදෙන්නේ. එනං ඒ වගේ සමාජය තුළ වැදගත් විදිහේ චාරිත්‍ර ගෙනියන්න මූලික වශයෙන් රාජ්‍යයක් දැනගන්න ඕනේ. ඉල දෙන්නේ නැහැ හොඳ දෙයට මිසක් නරක දෙයට. එහෙම කරනවා නම් ඊට වඩා හරි වැදගත්. ඉතින් එහෙම නොකරන එකට අපිට කරන්න දෙයක් නැහැ. අපි හැදෙන්න ඕනේ. දරුවා වුණා දැනගන්න ඕනේ. ඒ නිසා බැලිය යුතු බලන්න නොබැලිය යුතු රෙද්දක් දාලා වහලා ඉන්න පැත්තකට වයින් කරලා තියෙනවා. උඹලගේ ටීවී එක උඹලම තියාගෙන ඉන්නලා අපිවා බලන්නේ නැහැ කිය. වෙන කරන්න දෙයක් නැහැ. දාලා තමන්ට අවශ්‍ය දේ වැදගත් දේ විතරක් හොයන්න බලන්න පුරුදු වෙන්න ඕනේ. මේක උපරිමයේ තමයි ඉන්ද්‍රිය සංවර භාවනාව. ඉන්ද්‍රිය භාවනාව නිවන් දකින්න මගක්. ඒ උපරිමයට යන්න මේ ක්‍රමයේ හුරු කර ගැනීම හරි වැදගත්. ඉතින් ඒ නිසා දැනගන්න ඕනේ, අනිත්‍ය දේ අනිත්‍ය හැටියටම බලන්න. යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කියනකොට කැමති යමක් ලැබෙන්නේ නැත්නම් ඒක දුකයි කියලා කියනකොට මේ කැමැති යමක් කියන වචන ක්‍රම දෙකක් තියෙනවා. ලෝකයා දෝෂය වුණාට පස්සේ ਉਹ කැමැති අර කියන නීච වැඩ වලටම ඒවට අවස්ථාවක් ලැබෙන්න නම් උටත් අසහනයක් එනවා. ඊ අසහනින් පෙලෙන්න වෙන දුක් ගින්නක් බාටපත් වෙනවා. පුරුදුනම වෙන වැඩකි. නරක දේ පුරුදුනාට පස්සේ ඒවත් ලැබෙන්න නැත්නම් ඒකත් දුකක් වෙනවා. ඉතින් අපිට හුඟාදුරට මේ දුක් වෙන්නේ නැවන් අහක් වෙන්න පුළුවන්. මොකක් නිසාද? නරක දේවල් පුරුදු නොවි හිටීමේ. නරක දේවල් පුරුදු නැට පස්සේ තමයි එහෙම විඥානයක් වැඩෙන්නේ. ඉතින් පටිච්ච සමුප්පාදය හරි වැදගත් දහම් දැනගන්න. හැදෙන්න. ඒ වළන හැටි පෙන්වා දෙන්න ඕනේ. සංකාරපත්‍ය විඥානං සංකාරෙන් රෝදා විඥාන රෝධෝ කියන ඔතෙන්ට. අපි හිතෙන් කයෙන් වචනෙන් අවිද්‍යාව මුල් කරගෙන බහිනවා තීරණයකට නරකේවා හොඳයි කියලා. අවිද්‍යාවේ තීරණේ. නරක දේවල් හොඳයි කියලා හිතෙන් කයෙන් වචනෙන් ඒ නරකේවා කරන්න පටන් ගන්නවා. අන්නේ වල කියනවා පාප සංකාර, අවිද්‍යාපත්‍ය සංකාරා. එතකොට මොකද වෙන්නේ? ඒ කරපු දෙයට අනුව නරක හිතක් හැදෙනවා. ඒ නරක හිත හැමිලීම ඒකට ඕනේ අයිල්ලා හිටිනවා. ඒවා සමාජයේ ගැළපෙන විදිහට හම්බෙන්නේ නැතුවම මහ දුකක් එනවා. ඒක මහ දෙවිල්ලක් එනවා, දාහයක් එනවා. ඒක අපිම ගොඩනගා ගත් එකක්. පුංචි කාලේ නොදැවිච්ච එක තමයි එන්නේ. මේ ප්‍රශ්නෙට හුඟක් වැදගත් දෙයක් මේ පෙන්නන්නේ. ආදරේ පිළිබඳව ගැටලුවක් තියෙන හැඟීමක් ඒකයි මේ නතර කරගන්න හැටි පෙන්නන්නේ. මොන ආදරේද? අපි හදාගත්ත කුණු ආදරේ. ඒක වෙනයි. ඉත ආදරේ ගැටලුවක් නෙමෙයි. අම්මට ආදරේ, තාත්තට ආදරේ, දුවට ආදරේ, පුතාට ආදරේ ඒක ගැටලුවක් නෙමෙයි. ඒක එක්තරා මට්ටමයි. ඉත ඒක හිතින් නැති කරන්න පස්සේ කාලෙක හුඟක් එහාට ගිහිල්ලා අරිහත් වෙනපත් වෙන තරම් කල් යනකොට ඒවත් එකම බිදාරින්. ඒ જાතිය අපිට ගැටලුවක් නෙමෙයි. හැබැයි ගෑන් ළමයාට ආදරේ, පිරිමි ළමයාට ආදරේ, කෙල්ල කොල්ලට ආදරේ, කොල්ල කෙල්ලට ආදරේ යන જાතියකක් තියෙනවා. අන්න ඒක තමයි මේ ගැටලුව. ඒක කෑදරකම කීකට කියොත් එහෙම භයානකයි. ඉතින් ඒවෙන් වළකින්න නම් මොකද කරන්න ඕනේ? අපි අර මානසිකත්වය හදා ගන්න ඕනේ. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන කියලා හැදෙන විඥාන කාට විඥානේ දැනගෙන ඔන්නේ කාම හෝ ද්වේෂ හෝ විඥානයක් ඇත්නම් ඒකට අවශ්‍ය කරන්නා වූ හිතවිලි ක්‍රියාවදන් ආහාර වශයෙන් දෙන්න හොඳ නැහැ. ඒක ගොඩනගන්න හොඳ නැහැ. ඒක උපදින් ආවා නෙමෙයි. අපි විසින්ම කවුරු හරි කියා දෙන මුල අදහසක් හොඳයි කියලා පෙන්වා දෙන දෙයක් අරගෙන ඊපස්සේ හිතන්න ගියා. ඒ අවිද්‍යාව ඒකෙන් ගොඩනගා ගත්තා. බුදුරන් වහන්සේ දේශනා කරන අවිද්‍යාව නිකන් හටගන්නේ නැහැ. අවිද්‍යාව හටගන්නේ අසත්පුරුෂ සේවනයේ. කවුද අසත්පුරුෂයා කිව්වේ? ඔන්න ඔය කියන්නා වූ අපිට දුකක් කරදරයක් දෙන, අපි දාහයට ඇදලා දමන ඔය නීච කාම ගති හොඳයි කියලා හිටන් කියා දෙන එක තමයි බාලයා, අසත්පුරුෂයා. අන්නේ අසත්පුරුෂ සේවනේ අත්තරින්ද කිව්ව අසේවිනාච බාලාණන් කිව්වෙත් ඔන්න ඔතෙන්ට. කාම සේවනේ හොඳයි කියන්නේ බාලයෝ. මහාචාර්ය වෙලා හිටියත් එයා බාලේ. කාම සේවනය හොඳයි කියලා අනුමත කරනවා නම් ඌ බාලයා. ඊට පස්සේ මේ කාම සේවනයේ විකෘතියට පත් වෙලා මහ විනාශයන් සිද්ධ කරන්නේ තේ බාල වැඩට යොමු කරවපු නිසා. අන්න අවිද්‍යාව නිසා හටගත්තේ අසත්පුරුෂ සේවනයේ අවිද්‍යාව හටගත්තා කියන්නේ. ඊ අසත්පුරුෂය ලෝකේ ඉන්නවා පෙනී සිටලා හිටන් හොඳ වැඩ කියලා පෙන්නනවා. බාල වැඩ හොඳ වැඩ කියලා හිටන් ලෝකෙට පෙන්නනවා. ලැජ්ජා විය යුතු දේවල් ලැජ්ජ නැති දේවල් බවට පත් කරනවා. එහෙම පත් කරලා දෙන්නේ කවුද? අර වැඩි මහල්ලෝ හැටියට පෙන්ලා හිටින නායකයෝ හැටියට පෙන්ලා ඉන්න අසත්පුරුෂයෝ. අන්න ඒක තමයි කියන්නේ අවිද්‍යාවට මුල වෙලා තියෙන අසත්පුරුෂ සේවනය කියලා. අන්න ඒකෙන් පටන් ගන්න එකක් තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා. අපිට ඒ ගතිය හොඳයි කියලා අසත්පුරුෂයා පෙන්නපුවාම අනුමත කරනවා හොඳ එකක් නේ නම් අපිත් ඒක කරමු කියලා. හිතෙන් කයෙන් වචනයෙන් කරන්න ගියාම අපිට නැගින්නේ අවිජ්ජාපත්‍ය සංඛාරා. එතන පහළ වෙන හිත සංඛාරපත්‍ය විඥානං කියලා කාම හිත. ඒක දූෂ්‍ය හිත. අන්න ඒ හිත තමයි මත් කරන්නේ. කාම හිත කවදාවත් ඇත්ත පෙන්වන්නේ නැහැ. කාම ඡන්දය කියන්නේ මත් කරලා ඇත්ත වහන එක. ව්‍යාපාද චිත්තය කියන්නේ ඇත්ත වහන එක. ගහපිය මරහපිය කපාපිය කුටාපිය විනාශ කරපිය ජයගන් එහෙම. ඒ ද්වේෂයෙන් දෙන අදහස. ඕන දූෂණය කරපිය ආස්වාද විදපිය. කාම ඡන්දය දෙන අදහස. මෙන්න විඥානවල හැටි. ඉතින් ඕක මුලින්ම දැනගෙන ආහාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා. එහෙනම් යම්කිසි කෙනෙකුට ඒ අදහස ඇවිදින් තියෙනවා නම් ඒ හිත පහලලා තියෙනවා නම් ඔන්න ඔය අසත්පුරුෂ සේවනයේ නිසා ඔය අවිස්තාව වාගේම සත්පුරුෂ ආශ්‍රය නිසා කාමයන්ගේ ආදීනව පෙන්නන උත්මයෝ ඉන්නවා. අන්නේ ඒ අදහස් අහන්න ඕනේ. ඊ අදහස් වලට සවන් දීලා ඒ අදහස් දැනගත්තාම කාමියෝ ආස්වාදනේ මේ කාමියෝ ආදීනව සහිතගේ අදකින්න. අන්න දැක්කහම විද්‍යාව පහළ වෙන අවිද්‍යා නිරෝධ වෙන පැත්තට යනවා. අවිද්‍යාවත් ඒ වාසේස විරාගින සංකාර නිරෝධෝ කියන සංකාරේවත් එබඳු අවිද්‍යාවෙන් කරන වටිනවා කියන දෘෂ්ටිය නැති වෙලා ඒ කාමසහගතව දේශසහගතව හිතපු ගියපු කරපු වැඩ පිළිවෙල දැන් නවත්තන්න පටන් ගන්නවා ඕනකමින්. අන්නිතර සංකාර නිරෝධ වෙනවා. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ කියන අර විඥානේ නිරෝධ කරන ක්‍රමවේදේ. ඔය බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඔය ක්‍රමවේදයෙන් පරිච්ඡාමුප්පන්නෝ ගොඩනැගින ක්‍රමයේ දැකලා ඔය නිරෝධ ක්‍රමයේ නිරෝධ කරනවා මිසක් වෙන කාටවත් ඕක කරන්න බෑ. ඔක සමන් කරගන්න ඕනේ. චක්‍රයේ බුදුරජාන් වහන්සේ දීලා තියෙනවා. ඔය චක්‍රයට අනුකූලව දැකලා නිරෝධ කරන්න ඕනේ එක නිරෝධ කරන්න ඕනේ. වඩන්න ඕනේ එක වඩන්න ඕනේ. එහෙනම් මොකද්ද නිරෝධ කරන්නේ? ඔන්න ඔය ඒ තැන වදින තණ්හාව ඔය ඇලුම් කිරීම. අපි හදාගත්ත කුණු විඥාන නිකන් හැදුන්නේ නැහැ උපතේදී. අපි ඉතින් අසුරු කළාම හදාගත්ත ඒවා මොකක් නිසාද? අසත්පුරුෂ ආශ්‍රයෙන් අවිද්‍යාව ගොඩනගාගෙන අසුරු කරපු දේවල්. මෙන්න මේක තේරුම් අරගෙන මේක යනවා නම් මනසින් අපි ඒක කරගන්න ඕනේ. එතකොට තමයි පුළුවන්කමක් ලැබෙන්නේ අපිට ඒ කියන්නා වූ වැරදි පැත්තේ මිදෙන්න. ඉතින් මේක පැත්තක තියෙන අනේ මාව මුදවන්න වරදේ මුදවන්න කියලා කාට යාඥා කරන්නද? අපි මේක කරගත යුතුයි. ක්‍රමවේදී බුදුරන් වහන්සේ ලස්සනට පෙන්නලා තියෙන මෙන්න මේකෙන් ක්‍රමවේදීන් තමයි වරද්දා ගන්නෙ. මෙන්න මේකෙන් තමයි වරද්ද හදා ගන්න. ඉතින් වරදින එකක් දකින්නවා වරද හදා ගන්න හැටි දකින්නවා. මෙන්න මෙහෙම දැක්කට පස්සේ අපිට කිසි අමාරුවක් නැතුව මේ දහම් ගුරුවරයා අපේ හද තුල හිත තුල ඉඳලා අපිට උපදෙස් දෙන්න පටන් ගන්නවා. ඔය විදිහට භෞතික ගුරුවරයා නෙමෙයි යා ලෝකේ ඉන්න අපේ ගුරුවරු නම් ගම් තියෙන අය. ඒ අය නෙමෙයි මේ දහම් ගුරුවරයා කියන්නේ පරිච්ඡසමුප්පාදේ. පරිච්ඡසමුප්පාද නිරෝධේ. ඔය දෙන්න තමයි අපිට ගුරුවරු. මෙන්න මේක හරියට තේරුම් බලන්න. මෙන්න මේ දුක ගොඩනැගෙන හැටි. මෙන්න දුකට හේතුව හැදෙන හැටි. අන්නේ ගුරුවරයා කියා දෙනවා ඒක තමයි පරිච්ඡසමුප්පාද ගුරුවරයා. මෙන්න ඒ දුක නැති කරන හැටි, නිරෝධ කරන හැටි. මෙන්න මේ දුක නිරෝධ කරන ක්‍රමවේදය පරිච්ඡසමුප්පාද නිරෝධ ක්‍රමයෙන් පෙන්වා දෙනවා ඒක. මෙන්න මේකට කියනවා පරිච්ඡසමුප්පාදේ සහ පරිච්ඡසමුප්පාද නිරෝධේ. මෙන්න මෙතන තමයි ගුරුවරයා ඉන්නේ. මෙන්න මේ ගුරුවරයා හරියට දැනගත්තොත් හරියටම වටහා ගත්තොත් එදාට සෝතාපන්නයි. ධම්මස පහළ වුණා. සතර පායින් සදහටම නිදහස් වුණා. ආයි සංසාර ගමන වැඩි කල් යන්නේ ඉසෙලා නිවනෙම කෙලවරක් කරනවා. එතකම්ම කවදාවත් ඔහු දුගතිය දියන්නේත් නැහැ. මෙලෝ පරාජය වෙන්නේත් නැහැ. පරලෝ පරදින්නෙත් නැහැ. එහෙනම් යථාර්ථවත් යන්න ඔය මුල ටික දැනගන්න ඕනේ විදිහට.